ගරු නවාවි මන්ත්‍රතුමා.
Thank you, presiding member, for giving me this opportunity. Today I would like to point out an entirely different problem in the society for which an act of providing for period of detention of persons arrested with this type of offences is a must. This is an issue related to the criminal justice system which has affected the peace-loving people of this country. Today, the coastal area from Jaffna to Nigambu has become main points in the trade of trafficking of Kerala ganja. The coastal location of these areas are being used by the traffickers to their benefit. Unemployed youths from this area has fallen prey to the traffickers in transporting and distributing the Kerala ganja brought on via sea routes to small-time peddlers. When such persons who are victims of circumstances are arrested and produced in courts, the big-time peddlers spend money for the litigation and even payment of fine. Due to poverty and inadequacy of the punishment, same persons engage in the activity once they pay the fine and come back. Currently, Honorable Minister, currently the penalty or the fine imposed for ganja-related offences are grossly inadequate and thus being used by big-time traders and in engaging others in the trade. 5 kilos of ganja, which is worth in millions, the penalty of fine is ₹25,000 to ₹50,000. Less than 5 kilos, the fine is ₹25,000. The law should be amended to deter the emerging trend of youths falling prey to this menace, which has affected many households in these areas. Law should be amended to increase the fine that can be imposed so that it will be a deterrent for both big-time peddlers and other youths who are being used by the peddlers for transportation. It has become a very big issue, especially in our part of the country. Therefore, my request, now also there is another item known as babul, which is very frequently used in the schools. School-going children are using this. Considering these facts, these traffickers must be brought to books, and once they are brought to books, the penalty should be so high that they should not repeat. I know in certain cases, the first time offenders are given a sentence, suspended sentence, and if they repeat the offence, they are sent to prison. Therefore, I request the Honorable Minister to consider this, because day by day, this is increasing, more and more things are coming in. The police, they are doing a very good job, but unfortunately, once they catch a person, take them to courts, the fine is so low, the following day they are coming out. So this will have to change. This should be considered as another item like the cocaine. So if we do this only in the future, we can save the children, especially the school leavers. You know, the school leavers, once they leave the school, they enter an entirely different world. Even to enter the university, they wait for 1.5 years. Even to get the employment, find employment, it takes some time. So they cannot take a decision during that period. This is the time where these people, they go near, get together, go to these people, and they spoil this young generation. Therefore, I request the Honorable Minister to consider this very carefully, increase the penalty in such a way that this should be stopped and save the future generation of this country, by which we must also include the Navy in stopping these items coming from other countries into our country, so the Navy and police to coordinate and work together in solving this problem, by which you can save the future generation. Also, I must thank the Honorable Minister. Now, our Honorable Raufa Kim also touched on that, about the Muslim law, which the Sharia law, which we have been following for ages. Anyway, we have been very grateful in this to form a committee and also get the final decision from the Muslim MPs, because we have been following this not only here, right from the world is going on, and it does not differ. Even though we follow that, we always follow the rules and regulation of the country. So I must thank you for considering, because there were so many opposition, but very gracefully, the committee is formed, and final decision will be, as you said, will be with the Muslim MPs. And once again, I assure you, whatever law that we follow, we will not go against the law of the country. Thank you very much.
Thank you. Meelangara Garu, Jayampathi Vikramaratna Mantrituma, Ita Peratama, Mulasaneta Velukumar Mantrituma.
Speech. Yeah.
You can provide all these lists that I will certainly that look into the matter and try to increase the penalties. Now you referred to some penalties for the drug. You can give me the list that certainly that I will look into that to increase the penalties.
But be careful.
Mantra Mantri අධිකරණය පිළිබඳ අද දීර්ඝ වශයෙන් කතා වුණා මම විශේෂයෙන් සඳහන් කරන්නට උත්සාහ කරන්නේ මගේ කෙටි කතාවේදී මෙම අධිකරණ තීන්දුවල ප්‍රමිතියට බලපාන කාරණයක් පිළිබඳව මම හිතන්නේ ඉතාමත්ම වැදගත් නීති ක්ෂේත්‍රය තුළ තිබෙන අනුක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා අපිට පුද්ගලික නීතිඥවරු ප්‍රයිවට් බායකක් තිබෙනවා ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව තිබෙනවා ඊළඟට පහළ අධිකරණවලට පත් වී ඉහළට ප්‍රොමෝෂන් ලැබිලා උසස්වීම් ලැබිලා යන විනිශ්චකාරවරුන් ඉන්නවා මතන මේ උසාවිවල වඩා හොඳ ප්‍රමිතියක් තියෙන නම් විශේෂයෙන් ඉහළ අධිකරණවල ප්‍රමිතියක් තියෙන නම් මේ විවිධ ක්ෂේත්‍රවලින් එන අය සංඛ්‍යාව අතර යම්කිසි සාධාරණ අනුපාතයක් තිබෙන්න ඕනේ ඉස්සර සම්ප්‍රදායක් තිබුණා පුළුවන් තරම් උත්සාහ කරුවා 5යි 2යි 1ක් ඒ කියන්නේ විනිශ්චකාරවරුන් 5 දෙනෙක් පත් කරනකොට පහළ අධිකරණ වලින් දෙදෙනෙක් පත් කරන්නට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ පුද්ගලිකාංශයෙන් පුද්ගලික නීතිවේදවරුන් අතරින් එක්කෙනෙක් පත් කරන්න. දැන් මේ සම්ප්‍රදාය ගිලිහි ගිහින් තිබෙනවා. විශේෂයෙන්ම මේ මෑතකදී කරන ලද මහ අධිකරණ පත්වීම පිළිබඳව යම් ආන්දෝලනයක් ඇති වුණා. මම හිතන්නේ පුද්ගලික ප්‍රයිවට් බායකට අසාධාරණයක් වෙලා තිබෙනවා. ප්‍රයිවට් බායකෙන් ඉතාමත්ම කලාතුරකින් තමයි පත්වීම සිදු වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පහුගිය පාලන කාලය යටතේ විනිශ්චකාරවරු දෙදෙනෙක් පත් කරුන් ලැබුවා මේම වර්තමාන ආණ්ඩුවේ යටතේ එක විනිශ්චකාරවරේ පත් කරුන් ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණයට එහෙත් අභියාචනා අධිකරණයට 1978න් පස්සේ තාම පුද්ගලික නීතිඥවරයෙකුට පත්වීමක් ලැබුණ නැහැ දීර්ඝාත්ම විනිශ්චකාර සුමා සහ සම්බයියා සහ අත්තුකෝරල කියන විනිශ්චකාරවරුන් පත් කෙරුවට පස්සේ අභියාචනා අධිකරණයට තාම එකම පුද්ගලික ආංශයෙන් විශ්වකාරවරයෙක් පත් කරලා නැහැ. ඊළඟට මහාධිකරණවලට 70 ගණන් වල ඒඩි සිල්වා මැතිතුමා ඊළඟට 78 මත මතක විදිහට ජයල් ජයවර්ධන මැතිතුමා ජනාධිපති වෙලා මුණු පසු කෑගල්ල දිස්ත්‍රික්කයේ මද රඹුකන පළාතේ නීතිඥවරයෙක් පත් කරුවා මහාධිකරණ විනිශ්චකාරවරයෙක් හැටියට පසුගිය ආණ්ඩුව කාලේ පරම රාජා කියලා මහත්මයෙක් පත් කරුවා උතුරෙන් එතනත් අවශ්‍ය වෙලා තිබුණේ දෙමළ භාෂාව කතා කරන විනිශ්චකාරවරයෙක් මේ තුන්දෙනා ඇරෙන්නට පුද්ගලික නීතිඥවරුන්ට මහාධිකරණයට ඇතුළු වෙන්න කිසිම ඉඩක් ලැබිලා නැහැ නිසා ඒකට ඉඩක් ලැබෙන්න ඕනේ. ඒ වගේම දැන් මේ ප්‍රශ්නයක් මතුුණා මේ කවුද මේ පිළිබඳව නීතිඥ සංගමයට පුළුවන්ද කියලා නිර්දේශ කරන්නට. පුද්ගලික නීතිඥවරයෙක් මහාධිකරණයට යන්න කැමැති නම් වෙන ඔහුට කළ හැක්කේ තමන්ගේ ශාඛාව නීතිඥ සංගමේ ශාඛාව හරහා නීතිඥ සංගමයට කියලා මේ කරුණ ඉදිරිපත් කරන්න. ඒකේ කිසිම වැරද්දක් නැහැ. මොකද ඔහුට බෑ ජනාධිපතිතුමාට ගිහිලා කැන්වස් කරන්න. ඒතර ඔහුගේ ස්වාධීනත්වය එතනින්ම නැති වෙනවා. ඉතින් කවුරු හරි විශේෂයෙන් පුද්ගලික නීතිඥ මණ්ඩලයෙන් පත් කරනකොට කවුරු හරි රෙකමන්ඩ් කරන්න ඕනේ. ඒ නිසා මම නම් දකින්නේ නැහැ කිසිම වැරද්දක් එවැනි නිර්දේශ කිරීම. පසුගිය මේ කරන ලද පත්වීම ඒ කන්නන් විනිශ්චකාරතුමා පත් කරපු වෙලාවේ ඔහුගේ නම මුලින්ම නිර්දේශ කරුවේ මඩකලපුයේ නීතිඥ සංගමයෙන්. ඒ අනුව තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පත් මේ යෝජනා කෙරුවේ ජනාධිපතිවරයාට එම නම සලකා බලන්න කියලා. මම නම් එහි කිසිම වැරද්දක් දකින්න ඇතුවසේ මම කියන්නේ ඕනම පුරවැසියෙකුට අයිතියක් තියෙන්න ඕනේ. ඕනම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා ජනාධිපතිවරයාට යෝජනා කරන්න අහවල් නීතිඥවරයා නැත්නම් අහවල් පුද්ගලයා අධිකරණයට පත්වීමට සලකා බලන්න කියලා. ඒක ඕනම පුරවැසියෙකුට තියෙන අයිතියක්. නමුත් ඒ එසේ නිර්දේශ කළ වූ පරිදියට පත්වෙන්නේ නැහැ. ඒ සඳහා ක්‍රියාදාමයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා මහාධිකරණයට පත් කරනකොට විනිශ්චයකාරවරයෙක් අධිකරණ සේවා කොමිෂන් සභාවේ JCA එකේ රෙකමෙන්ඩේෂන් එකක් ඕනේ කියලා මේ අවස්ථාවේදී ඒ රෙකමෙන්ඩේෂන් එක දුන්නා. ඊළඟට මා දන්නා පරිදි නීතිපතිතුමාගෙනුත් සම්ප්‍රදායක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැතත් ඉල්ලා සිටිනවා නිර්දේශයක්. කන්නන් මැතිතුමා පත් කරනකොට නීතිපතිවරයාද නිර්දේශ කරනවා. මොකද ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක්. ඔහුට ඉතාමත්ම හොඳ වාර්තාවක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේත් පුද්ගලික නීතිඥ මණ්ඩලයේත්. එම නිසා එවැනි අය පත් කිරීම මම හිතන්නේ ඒ වගේ අර මං කලින් කිව්වාගේ තුලනයක් තියෙන්න ඕනේ මේ ක්ෂේත්‍රවලින් විවිධ ක්ෂේත්‍ර. අද මිස ඒක කිසි වැරද්දක් නැහැ. මතන මේකට හේතුව කන්නන් විශ්වකාරතුමා පත් කිරීම පිළිබඳව මෙච්චර උද්ඝෝෂණයක් ඇති කරන්න එකම හේතුව තමයි ඔහු තමයි පළවෙනි කඳුරට දෙමළ ජනතාව නියෝජනය කර එම ජන කොට්ටාසයෙන් මහාධිකරණයට පත් වුණු පළවෙනි විශ්වකාරතුමා. අපි එවැනි විශ්වකාරවන් පිළිබඳව එවැනි පුද්ගලින් පිළිබඳව තමන්ගේ පුද්ගලික ප්‍රැක්ටිස් එක ඉවත් කරලා දාලා පත්වීමට සූදානම් වීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒ නිසා මම අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා ඉදිරියේදී පුද්ගලික නීතිඥ මණ්ඩලයට මීට වඩා ඉඩක් ලබා දෙන්නේ කියලා විවිධ මට්ටම්වලදී මහාධිකරණ, අභ්‍යාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුළත් මේ ඔවුන්ට පත්වීම දීමට ඉඩ ලබා දෙන්නේ කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ගරු සාරදී දුෂ්මන්ති මන්තුමා විනාඩි 3ක් කාලයක් තියෙන්නේ.
විශේෂයෙන්ම නියමයන් දෙකක් සහ පනත් කෙටුම්පත් සංශෝධනයක් මේ මොහොතට පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නට සදන වෙලාවේදී විශේෂයෙන් මතක් කරන්නට ඕනේ පහුගිය වසරක දෙකක කාලය ඇතුළත විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යංශය මගින් අනපනත් රාශියක් සම්මත කරන්නට යෙදුණා. මහජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතාබහක් ඇති වෙලා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යන මොහොතක අපි මතක් කරන්නට ඕනේ සහජීවනය ඇතුළු මේ සියලුම මාතෘකා සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් දෙන්නට පුළුවන් උපරිම සහයෝගය අපි පහුගිය වසර දෙකක වගේ කාලය ඇතුළත ලබා දුන්නා. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පිහිටුවේම ඉඳලා කාලාවරෝධී පනත් සංශෝධන සමත මණ්ඩල පනත් සංශෝධන මෙහෙම සංශෝධන රාශියක් අපි මහජනතාවගේ ප්‍රගමනයේ උදෙසා පහුගිය කාල සීමාව තුළ අපිට ගෙනෙන්නට පුළුවන්කම ලැබුණා. ඒත් එක්කම පහුගිය වසර දෙකක කාලය ඇතුළත අපිට බය නැතුව කියන්නට පුළුවන් පෞගිය කාල සීමාවල් පිළිබඳව සංසාධනය කරනකොට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව අපිට සතුරු වෙන්නට පුළුවන් පරිසරයක් වාතාවරණයක් අපිට ඇති කරන්නට පුළුවන්කම ලැබුණා. එහි තවත් යම් පියවරක් සනිටුහන් කිරීම තමයි විශේෂයෙන්ම අද දවසේ සිද්ධ කරන්නේ. 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානයන් තවත් වසර දෙකක කාල සීමාවකට දීර්ඝ කිරීම තුළ විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ අපේ අමාත්‍යංශයේ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව සපයලා තියෙන සංඛ්‍යාලේඛනත් එක්ක සංසන්දනය කරලා බලනකොට 2012 ඉඳන් විශාල වශයෙන් අපරාධ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒව අධිකරණ අමාත්‍යතුමා සංඛ්‍යාලේඛන නැතුව ප්‍රකාශයට පත් කරා. ඒ නිසා මේ පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම පිළිබඳව අපි සියලු දෙනා සතුරු වෙන්නට ඕනේ. ඒ වගේම යුක්‍රේනයේ සමග ඇති කරගත් සහයෝගීතාවය වගේම චීනය, ඉන්දියාව සහ රටවල් රාශියක් එකල පහුගිය කාල සීමාව තුළ අපි නෛතික වශයෙන් සහයෝගීතාවය ඇති කරගත්තා. ඒ තුළ අපිට නෛතික කටයුතු කරන්නට විශාල පහසුවක් ඇති වුණා පහුගිය කාල සීමාව තුළ. අපි දන්නවා සමහර අපරාධකරුවෝ මේ රටවල්වල අපේ රටේ ධනය සොරකම් කරලා සැඟවිලා ඉන්න පරිසරයන් තිබෙනවා. ඒ වගේම පහුගිය කාල සීමාව තුළ මම හිතන්නේ නඩු තීන්දුවක් නිසා ලංකාවට අපේ රටට අහිමි වුණු විශාල ධනයක් නැවත වතාවක් ආර්ථිකයට තුණු හානිය ඉවත් කර ගැනීමේ 50 සංශෝධනයක් අපි ගෙනාවිලා තියෙනවා. මේ සියලු දේවල් එක්කලා සංසන්දනය කරලා බලනකොට අපිට සතුරු වෙන්නට පුළුවන් මේ 53 ගැන. මේ 53 පිළිබඳව අද විශේෂයෙන්ම මම හිතන්නේ විරුද්ධ පක්ෂයෙන්වත් කිසිම විරෝධතාවයක් ගොඩනැගුණේ නැහැ. ඒ තුල අපි සතුරු වෙනවා. ඒ නිසා මට ලැබිලා තියෙන කාල සීමාව අනුව මීට වැඩිය කතා කරන්න වෙන්නේ නැහැ. කෙසේ නමුත් අපි අධිකරණ අමාත්‍යාංශය හැටියට ඉදිරි කාලය තුළ අපේ වැඩ කටයුතු තවත් කාර්යක්ෂමව ඉෂ්ට සිද්ධ කරන්නට සියලු වැඩ කටයුතු අපි ඉෂ්ට සිද්ධ කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරගන්න.
ස්තුතියි. අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් ආක්ෂජක්දා පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සභාව එකඟද?
අයි.
කාරක සභාව. පළවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
දෙවැනි වගන්තිය සභාව එකඟද?
හායි.
තුන්වෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
හතරවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
පස්වෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
හයවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
අත්වෙනි වගන්තිය සභාව එකඟද? ප්‍රඥාප්ති වගන්තිය සභාව එකඟද?
හායි.
නාමය සභාව එකඟද?
හායි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාව සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තමි. ගරු ඇමැත්තුමා, තුන්වැනි රැකීවීම සභාව එකඟද?
අයි.
අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අක්ෂජ පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තමි. න්‍යායපත්‍ර විෂයාංක 2 සභාව එකඟද?
අයි.
අංක 3?
අයි.
සභාව කල් තැබීම
පාර්ලිමේන්තුවේ උදේ 10:00 දක්වා
කල් තබන අවස්ථා යෝජනාව කොඩිසරන් මන්තුමා. ගරු කොඩිසරන් මන්තුමා,
வடகிழக்கு மாகாண வேலையற்ற பட்டதாரிகளின் கோரிக்கைகள் தொடர்பான பிரேரணையை இச்சபையில் முன்மொழிந்து உரையாற்ற விரும்புகின்றேன். வடகிழக்கில் 29 நாட்களாக கொட்டும் மழையிலும் வெயிலிலும் வீதியோரத்தில் வேலையற்ற பட்டதாரிகள் உண்ணாவிரதம் மேற்கொண்டு வருகின்றனர். இந்நிலை தொடர்வதா? வடகிழக்கு மாகாணத்தில் 2012-31 திகதிக்கு பின்னர் பட்டம் பெற்ற பல்லாயிரக்கணக்கான பட்டதாரிகள் வேலையின்றி உள்ள போதும் அவர்களுக்கு எந்த ஒரு தீர்வையும் மத்திய மற்றும் மாகாண அரசாங்கங்கள் பெற்றுத்தராத நிலையில் கவனஈர்ப்பு போராட்டத்தை நடத்த வேண்டிய சூழ்நிலைக்கு பட்டதாரிகள் தள்ளப்பட்டுள்ளனர். பட்டதாரிகளின் திறமைகளை ஒரு போட்டி பரீட்சையின் மூலம் அறிந்து கொள்ள முடியாது. ஆகையால் பட்டதாரி நியமனங்களை போட்டி பரீட்சையின்றி நேர்முக பரீட்சைகளின் மூலம் தகுதியை கண்டறிந்து நியமனங்களை வழங்க நடவடிக்கை எடுக்கப்படல் வேண்டும். பட்டதாரி நியமனங்களை அவர்கள் பட்டம் பெற்ற ஆண்டின் அடிப்படையில் வழங்க நடவடிக்கை எடுப்பதுடன் பட்டதாரிகளின் வயதெல்லையை 45 உயர்த்த நடவடிக்கை எடுக்க வேண்டும். அரச சேவையில் தற்போது 38,000 வெற்றிடங்கள் இருப்பதாகவும் இட்டவரையில் 12,000 வேலையற்ற பட்டதாரிகள் வடகிழக்கில் இருப்பதாகவும் தகவல் தெரிவிக்கப்படுகின்றன. எனவே ஏன் வெற்றிடங்களை உடனடியாக நிரப்புவதற்கு இதுவரையில் அரசு நடவடிக்கை எடுக்கவில்லை? கடந்த அரசாங்கத்தினாலே 2012 3:31 வரையிலான வேலையேற்ற பட்டதாரிகள் நேர்முக பரீட்சையின் மூலமே அரச சேவையில் இணைத்துக் கொள்ளப்பட்டனர். இதேபோன்று எஞ்சியுள்ள வேலையற்ற பட்டதாரிகளையும் இணைத்துக் கொள்ள நடவடிக்கை எடுக்கப்படல் வேண்டும். விண்ணப்பங்கள் கோரப்படுகின்ற பொழுதோ மாற்றுத்திறனாளிகளையும் விசேட கவனத்திற்கொண்டு நியமனங்கள் வழங்குதல் வேண்டும். ஒவ்வொரு வருடமும் காணா போனத்தான உயர்தர தகமை உள்ளவர்களை முகாமைத்துவ உதவியாளர் பதவிக்கு ஆட்சேர்ப்பு செய்ய அரசாங்கத்தினால் முடியுமெனின், ஏன் பட்டதாரிகளை அவர்கள் பெற்ற ஆண்டிலே அவர்களுக்கான நியமனங்களை வழங்க மத்திய அரசு அல்லது மாகாண அரசு தயங்குகின்றது? அண்மையில் இடம்பெற்ற பட்டதாரி நியமன போட்டி பரீட்சையில் 40 புள்ளிகளை பெற்றவர்களை தவித்து மீதமாக தேவைப்படும் ஆசிரியர் வெற்றிடங்களுக்கு பட்டதாரிகள் பட்டம் பெற்ற வருடத்தை அடிப்படையாக கொண்டு நேர்முக பரீட்சை மூலம் நியமனங்களை வழங்க நடவடிக்கை எடுக்கப்பட வேண்டும். கோட்டா முறையில் நியமனம் வழங்கப்படும் செயற்பாடுகள் முற்றிலும் தடை செய்யப்பட வேண்டும். இறுதியாக கல்வி அமைச்சினால் வெளியிடப்பட்ட ஆசிரியர் ஆளணி சுற்றுநிறுவத்தின் சுற்றுநிறுவ இலக்கம் 1/2016 அடிப்படையில் தயாரிக்கப்பட்டு முகாமைத்துவ சேவை திணைக்களத்தின் அனுமதி பெறப்பட்டு கிழக்கு மாகாண ஆசிரியர் வெற்றிடங்களை வெளியிட வேண்டும். அத்துடன் அதற்குரிய நிதி ஒதுக்கீட்டினையும் மேற்கொள்ள வேண்டும். நுண்கலை, கலை, வர்த்தகம், விஞ்ஞானம் மற்றும் சமயம் சார்ந்த ஆசிரியர்களுக்கான நியமனங்கள் விரைவாக வழங்கப்பட வேண்டும். கடந்த காலங்களில் அரசு பட்டதாரிகளுக்கான தொழில் வாய்ப்பினை வழங்கியதால் தனியார் நிறுவனங்கள் பட்டதாரிகளை இணைத்து கொள்ள ஆர்வம் காட்டுவதில்லை. இதனால் பட்டதாரிகள் மேலும் நிராகரிக்கப்படுகின்றனர். எனவே அரசு இவர்களுக்கான தொழில் வாய்ப்பினை வழங்க நடவடிக்கை எடுத்தல் வேண்டும். இன்று இந்த நாட்டிலே மிகவும் முக்கியமான ஒரு வளமாக இருப்பது இந்த ஆளணி வளம். பட்டதாரிகள் என்பது இந்த நாட்டின் முதுகெலும்பாக இருக்கின்றார்கள். ஆகவே இவர்கள் நடுவீதியிலும் ரோட்டிலும் கரையோரங்களிலும் உண்ணாவிரதங்களை மேற்கொண்டு வருகின்றார்கள். விசேடமாக வடகிழக்கிலே இருக்கின்ற பட்டதாரிகளுக்கான நியமனம் 2012 வழங்கப்படாமல் இருக்கின்றது. இது ஒரு துர்ப்பாக்கிய நிலையாக நான் பார்க்கின்றேன். இன்று அந்த வீதியோரங்களிலே பெண்கள் தன் பிள்ளைகளையும் சிறு சிறு பிள்ளைகளை கூட்டிக் கொண்டு அந்த இடத்திலே இருந்து சமைத்து உணவை உண்ணுகின்ற காட்சியை நாங்கள் பார்க்கின்றோம். நுழம்பு கடிக்கலும் மற்றும் குளிருக்குளும் அவதிப்படுகின்ற நிலையை நாங்கள் கண்ணால் பார்க்கும்பொழுது மிகவும் கஷ்டமாக இருக்கின்றது. ஆகவே இந்த நல்லாட்சி அரசு அதனை துரிதப்படுத்த வேண்டும். இந்த நாட்டிலே வேலையற்ற பட்டதாரிகள் கிட்டத்தட்ட 38,000 பேருக்கான வெற்றிடங்கள் இருப்பதாக அரசு தகவலை வெளியிட்டிருக்கின்றது. இதிலே 6,000 பேர் தேசிய பாடசாலைகளுக்கான ஆசிரியராகவும் மற்றும் 15,000 பேர் மாகாண சபைக்குரிய ஆசிரியர்களாகவும் பொது நிர்வாகம் அரச நிர்வாகத்தின் கீழ் வெற்றிடமாக 14,400 3,000 மேற்பட்டவர்கள் அரசுடன் சம்பந்தப்பட்ட வெற்றிடங்களும் இருப்பதாக தகவல் கூறுகின்றது. ஆகவே இந்த வெற்றிடங்கள் இருக்கின்ற பொழுது இந்த பட்டதாரிகளுக்கான வேலையற்றிருக்கின்ற பட்டதாரிகளை அந்த இடத்துக்கு நியமிப்பதன் மூலம் அவர்களில் இருந்து வருகின்ற கோரிக்கையை நிறைவேற்றக்கூடியதாக இருக்கும். உண்மையிலே அவர்கள் இன்று கஷ்டப்பட்டு அவர்கள் படித்து இத்தனை வருடமாக கஷ்டப்பட்டு படித்து இன்று வெயிலிலும் மழையிலும் குளிரிலும் பனியிலும் வீதியோரத்தில் இருப்பது மிகவும் ஒரு கவலைக்குரிய விடயம். நாங்கள் இன்று பாராளுமன்ற உறுப்பினர்கள், அமைச்சர்கள், ஏன் ஜனாதிபதி, பிரதமர் அனைவரும் சந்தோஷமாக இருக்கின்றோம் என்று எடுத்துக்கொள்ளுங்கள். ஆனால் அவர்கள் விழா கஷ்டப்பட்டு படித்தவர்கள் வீதியோரத்தில் இருப்பது மிகவும் கவலைக்குரிய விடயம். அவர்கள் தொழில் வாய்ப்பு அற்று தொழில் நிற்கதியற்று ரோட்டிலே இருக்கின்றார்கள். ஒரு படித்த ஒரு சமூகம் இன்று வீதியோரத்தில் இருப்பது இந்த நாட்டுக்கு ஒரு அவ பெயரை ஏற்படுத்தி தருகின்றது. கடந்த அரசாங்கத்திலே இவர்களுக்கான நியமனம் போட்டி பரீட்சையின்றி வழங்கப்பட்டது. ஆனால் இந்த அரசாங்கத்திலே எந்தவித நியமனங்களும் அவர்களுக்கு வழங்கவில்லை. ஒரு சில வேலைவாய்ப்புகள் மட்டும், அதுவும் போட்டி பரீட்சையின் மூலம் ஒரு சிலரை மட்டும்தான் தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். ஆகவே இந்த அரசு அவர்களுக்கான நியமனத்தை வழங்குவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். அது மட்டுமல்ல, பல்கலைக்கழகத்திலிருந்து வெளியாகின்ற பட்டதாரிகளை உள்வாங்குகின்ற பட்டதாரிகளுக்கான வேலைவாய்ப்பை வழங்குகின்றதற்கான ஒரு திட்டத்தினை அரசு முன்வைக்க வேண்டும். ஒரு நிலையான ஒரு கொள்கை திட்டம் அரசிடம் இருக்க வேண்டும். ஆனால் இன்று அரசிடம் அந்த கொள்கை திட்டம் இல்லை. பல்கலைக்கழகத்திலிருந்து வெளியாகின்ற பட்டதாரிகளுக்கு நியமனம் எப்படி வழங்க வேண்டும், எந்த நேரத்தில் வழங்க வேண்டும், எந்தெந்த தொழில்களுக்கு வழங்க வேண்டும் என்ற ஒரு நிலையான திட்டத்தை இந்த அரசு முன்வைக்க வேண்டும், அதனை நடைமுறைப்படுத்த வேண்டும். ஆகவே இந்த நல்லாட்சி அரசு அதனை துரிதப்படுத்த வேண்டும் என கூறி எனது உரையை முடிக்கின்றேன். நன்றி.
பிரேரணையை ஆமோதித்து கௌரவ ஸ்ரீநேசன் அவர்கள்.
கௌரவ பாராளுமன்ற உறுப்பினர் கோடீஸ்வரன் அவர்களால் கொண்டுவரப்பட்ட பிரேரணையை நான் ஆமோதிக்கிறேன். அத்தோடு அதன் நியாயப்பாடுகள் பற்றியும் சில வார்த்தைகளை முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். அந்த வகையில் எமது நாட்டில் தேசிய பாடசாலைகளில் 6000 ஆசிரிய வெற்றிடங்கள் இருப்பதாகவும், மாகாண பாடசாலைகளில் 15000 ஆசிரிய வெற்றிடங்கள் இருப்பதாகவும், அரசு நிர்வாகத்தில் 11000 வெற்றிடங்கள் இருப்பதாகவும் கூறப்படுகின்றது. மொத்தத்தில் 38000 வெற்றிடங்கள் இருப்பதாக இந்த புள்ளி விவரங்கள் எங்களுக்கு தருகின்றது. அந்த வகையில் இன்று பட்டதாரிகள் வீதியோரங்களில் இருந்து ஏறத்தாழ ஒரு மாத காலமாக போராட்டங்களை நடத்தி கொண்டிருக்கின்றார்கள். குறிப்பாக வடக்கு கிழக்கு மாகாணங்கள் என்பது யுத்தத்தால் பாதிக்கப்பட்ட, யுத்தத்தால் வஞ்சிக்கப்பட்ட, பல பாதிப்புகளை தங்கள் மத்தியில் சுமந்து கொண்டிருக்கின்ற மாகாணங்களாக இருக்கின்றன. அந்த மாகாணங்களில் இன்று இளைஞர்கள் எத்தனையோ இன்னல்கள் மத்தியில், எத்தனையோ நெருக்குவாரங்கள் மத்தியில் தமது பட்டப்படிப்பினை முடித்துவிட்டு இன்று தொழிலுக்காக வீதியோரங்களில் போராட வேண்டிய ஒரு நிலைமை காணப்படுகின்றது. ஏறத்தாழ ஒரு மாதங்களை அண்மித்த போதும் இந்த போராட்டங்களுக்கான முடிவினை இந்த நல்லாட்சி அரசு வழங்காத நிலை ஏமாற்றம் அளிப்பதாக இருக்கின்றது. குறிப்பாக எமது நாட்டில் எமது பல்கலைக்கழகங்களால் எமது கல்விக் கொள்கைக்கு அமைவாக நாங்கள் விதந்துரைத்த அந்த பட்டப்படிப்புக்கான பாடங்களை கற்று வெளியேறிய எமது இளைஞர்கள் யுவதிகள் எம்மிடம் கேட்கின்றார்கள், எமக்கு தொழில் பெற்று தர வேண்டும் என்று கேட்கின்றார்கள். அப்படியென்றால் எமது பல்கலைக்கழகங்கள் கல்விக் கொள்கைக்கு அமைவாக ஏற்படுத்தி கொண்ட அங்கீகரிக்கப்பட்ட பாடங்களைத்தான் அவர்கள் கற்றிருக்கின்றார்கள், பட்டங்களை நிறைவு செய்திருக்கின்றார்கள். அப்படியென்றால் எமது பல்கலைக்கழகங்களால் உற்பத்தி செய்யப்படுகின்ற பட்டதாரிகள் எமது தொழிற்சந்தையில் அவர்களுக்குரிய மவுசு இல்லையா, அல்லது தொழிற்சந்தைக்குரிய தொழில்களை பெறுவதற்குரிய அந்த லாயக்கு அவர்களுக்கு இல்லாமல் இருக்கின்றதா என்ற கேள்வி எழுகின்றது. நாங்கள் ஒரு முன் திட்டமிடல் மூலமாக இந்த பட்டதாரிகளை உருவாக்கி இருக்க வேண்டும். அதாவது எமது எதிர்காலத்தில் எப்படிப்பட்ட தொழில்களுக்குரிய வெற்றிடங்கள் இருக்கப் போகின்றது, அப்படிப்பட்ட தொழில் வெற்றிடங்களுக்கு ஏற்ற விதத்தில் திட்டமிட்டு பல்கலைக்கழகத்திற்குரிய பாடங்களை ஒழுங்கமைத்து அதற்கேற்ற கல்விக் கொள்கைகளை உருவாக்கி நாங்கள் இந்த பட்டதாரிகளை பயிற்றுவித்திருந்தால் இந்த நிலைமை உருவாகி இருக்காது. இன்றைய நிலையில் இந்த பட்டதாரிகள் எம்மிடம் தொழில் கேட்கின்றார்கள். இவர்கள் வெளிநாட்டு பல்கலைக்கழகங்களிலிருந்து கல்வி கற்று வந்தவர்கள் அல்ல, எமது சொந்த நாட்டில் இருக்கின்ற பல்கலைக்கழகங்களிலிருந்து தான் கல்வி கற்று வந்திருக்கின்றார்கள். ஒருவேளை கேட்கலாம், அரச துறைகளில் அனைத்து பட்டதாரிகளுக்கும் நாங்கள் தொழில் வாய்ப்புகளை பெற்றுக் கொடுக்க முடியுமா என்ற கேள்வி எங்கள் மத்தியில் எழுவதற்கு நியாயம் இருக்கின்றது. ஆனால் அரச துறைகளில் அவர்களுக்குரிய தொழில் வாய்ப்புகளை பெற்றுக்கொள்வதற்குரிய வாய்ப்புகள் இல்லாது விட்டாலும் ஏன் எமது வடகிழக்கு மாகாணங்களில் பல்வேறுபட்ட தொழிற்சாலைகள் மூடப்பட்டு கிடக்கின்றன, பல்வேறுபட்ட தொழில் தரக்கூடிய நிலையங்கள் மூடப்பட்டு கிடக்கின்றன, விவசாய பண்ணைகள் மூடப்பட்டு கிடக்கின்றன. இப்படியான விவசாய பண்ணைகள், தொழிற்சாலைகள், தொழில் நிறுவனங்களை மீண்டும் இயங்க செய்வதன் மூலமாக அந்த துறைகளில் கூட அவர்களுக்கு தொழில் வாய்ப்புகளை பெற்றுக் கொடுப்பதற்கு வாய்ப்புகள் இருக்கின்றன. எனவே எடுத்த எடுப்பில் அரசு துறைகளில் மாத்திரம் இவர்கள் தொழில் வாய்ப்புகளை கோருகின்றார்கள் என்று எடுத்துக்கொள்ளாமல் அவர்களுக்கு தொழில் வழங்கக்கூடிய தொழிற்சாலைகளை, தொழிலகங்களை, பண்ணைகளை ஏற்படுத்தி கொடுப்பதன் மூலமாகவும் அவர்கள் கற்ற கல்விக்குரிய தொழில் வாய்ப்புகளை பெற்றுக்கொள்வதற்கு வாய்ப்பு இருக்கின்றது. எமது இளைஞர்கள் கடந்த காலத்தில் கவனிக்காமல் விடப்பட்டதன் காரணமாகவும் அவர்களுடைய மன தாக்கங்கள், மன அவஸ்தைகள், அவர்களுடைய எதிர்பார்ப்புகள், அபிலாசைகள் என்பவற்றை புறக்கணித்ததன் காரணமாகவும் கடந்த காலத்தில் நாங்கள் பல நெருக்குவாரங்களை அனுபவித்திருக்கின்றோம். அந்த வகையில் கடந்த ஜேவிபி புரட்சியாக இருக்கலாம், வடக்கு கிழக்கில் ஏற்பட்ட இளைஞர் புரட்சியாக இருக்கலாம், இவற்றுக்கெல்லாம் காரணம் தொழில் வாய்ப்புகளும் ஒன்றாக இருந்திருக்கின்றது, பல்கலைக்கழகங்களில் ஏற்படுத்திய தரப்படுத்தல் முறைமையும் காரணமாக இருந்திருக்கின்றது. எனவே இந்த காரணங்களால் கடந்த காலத்தில் இந்த நாட்டுக்கு ஒரு நெருக்குவாரத்தை அல்லது புரட்சியினை ஏற்படுத்திய இளைஞர்கள் செய்த அந்த வன்முறையான தன்மைகளை நாங்கள் மறந்துவிடக்கூடாது. ஆகவே இன்றைய நிலையில் பட்டதாரிகள் தெருக்களில் நிற்கின்ற இந்த நிலையில் இதனை நாங்கள் மிகவும் மிகவும் ஒரு கடுமையாக சிந்தித்து இதற்குரிய பதிலை காண்பதற்கு, அவர்களுடைய தொழில் வாய்ப்புகளை கொடுப்பதற்கு நாங்கள் விரைவாக முடிவெடுக்க வேண்டும். ஏனோதானோ என்ற மனப்பாங்கில் இருப்போமாக இருந்தால் மீண்டும் விபரீதங்கள் ஏற்படுவதற்கும் அல்லது விரக்தியின் விளிம்பில் சென்று அவர்கள் வித்தியாசமான பாதைகளை தேடிக்கொள்வதற்கும் வழிவிட்டவர்களாக இருப்போம். ஆகவே இதற்குரிய முடிவினை இந்த நல்லாட்சி உடனடியாக மேற்கொள்ள வேண்டும் என்று கூறி அமைகின்றேன். நன்றி.
நன்றி கௌரவ அசுமாரசிங்க. உங்களுக்கு 5 நிமிடங்கள் இருக்கின்றது. மினிட்டு பார்த்தீனும்
கோடீஸ்வரன் மந்திரித்துமா எதிரிபத்கன்லாத மே கசாபாவக்கல் தமிழ்மே யோஜனாவேதி கதாகரன் லபிமகன் சத்துரட்ட பத்தேனோ விசேஷன் மே மாத்ருக்காவன் உத்துருநகனிகிற பல அத்துல ரக்கியா விரகித உபாயதாரின் இல்லையும் මේ මේ ප්‍රශ්නය උතුරු නැගෙනහිර දැනට ප්‍රශ්නයක් හැටියට එතුමා දැකලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නය උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි සමස්ත ලංකාවෙම තියෙන එක්තරා අවාසනාවන්ත ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා. ඇතර මේ රැකියා විරහිත උපාධිධාරීන් කියන වගන්තිය තුලම මේ රටේ යම්කිසි පසුගිය කාලේ තිබුණ ඛේදවාචකයක් කියවෙනවා. රැකියා මම දැක්ක පසුගිය දවස්වල සමහර විවාදවලදී සමහර උපාධිධාරීන්ගෙන් ප්‍රශ්න කරාම මොකද්ද රැකියාව කියලා බොහොම ආඩම්බරයෙන් කිව්වේ මම රැකියාව විරහිත උපාධිධාරියෙක්. එතකොට මේ උපාධිධාරියාම තමන් රැකියාව විරහිත උපාධිධාරියෙක් කියන එක ආඩම්බරයෙන් කියන තැනකට මේ රට තල්ලුුනේ ඇයි? මෙන්න මෙතනයි සෙවිය යුතු ප්‍රශ්නය. මේ රටේ අධ්‍යාපන ක්‍රමය විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තිබුණේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මේ ගතානුගතික ක්‍රමවේදයේ තුල තිබුණ පාඨමාලා ටිකක් හදාරලා විශ්වවිද්‍යාල ශිෂ්‍ය හැටියට එළියට දානවා. මම මේ චෝදනාව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මේ ප්‍රශ්නේ ප්‍රධාන වගකීමක් පැවරෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට. මේ රටේ විශ්වවිද්‍යාල වලින් බිහිවෙන ගොඩක් දෙනෙකුට විශේෂයෙන් රැකියාවකට යන්න අවශ්‍ය සොෆ්ට් ස්කිල්ස්, ඒ කියන්නේ සාමාන්‍ය රැකියාවකදී අවශ්‍ය ඉදිරියේදී අවශ්‍ය කාර්යාලීය කටයුතු කරන්නේ කොහොමද කියන මේ දැනුම ලබා දීමේ ක්‍රමවේදයක් අපේ නැහැ. විශේෂයෙන් ශාස්ත්‍රපීඨයේ ගත්තොත් ශාස්ත්‍රපීඨයේ පාඨමාලාවලදී ශාස්ත්‍ර සමහර ළමයින්ට CV එකක් හරියට ලියාගන්න බෑ උපාධිධාරීන්ට. මේ තත්ත්වය ඇති උනේ ඇයි? මෙන්න මේක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මෙහෙම අයට කොහොමද උපාධිධාරීන් හැටියට එළියට ගිහිලා රැකියාවක් ලබා ගන්න කියන අභියෝගය ආවා. මේ අභියෝගය උද්ගත උනේ කලින් මේ ස්ත්‍ර කරපු මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ පාඨමාලා නිර්මාණය වෙලා තියෙන්නේ මේ සම්ප්‍රදායික ඒ විෂයන් වලට අදාළව විතරයි. එහෙම නැතුව මේ ලෝකේ අලුත් ලෝකේ අලුත් රටාවන් එක්ක ඉදිරියට යන ලෝකේ ඒ අදාළ පාඨමාලාවල් නිර්මාණය විය යුතුයි. ඒ නිර්මාණ වීම තුළ උපාධිධාරියා ලෝකයට ගැලපෙන රටේ අනාගත නිෂ්පාදන කාර්යයේදී දායක විය හැකි උපාධිධාරියෙක් විය යුතුයි. මෙන්න මේ ගැන හිතන්න වගකීම් පැවරලා තියෙනවා. අනිවාර්යෙන් රජයට වගකීම් පැවරෙනවා උපාධිධාරීන්ට ඒ අවස්ථාව සලසා දීම. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වගකීමක් පැවරන ප්‍රධාන වශයෙන්ම මේ උපාධිධාරියා තමන්ගේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ තමන්ගේ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කියලා කියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ලෝකයේ විශ්වවිද්‍යාලවල තියෙනවා වෙනම ඇලුමිනයි ඇසෝසියේෂන් සැටියට මේගොල්ලන්ට වෙනම වෙබ්සයිට්ස් තියෙනවා, වෙනම ඊමේල් තියෙනවා. සමහර අය බොහොම ආඩම්බරෙන් ඒ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් කියලා කියන්නේ. නමුත් අපේ රටවල් වල දැන් වෙලා තියෙන්නේ සමහර විශ්වවිද්‍යාල උපාධිධාරී කියන්නේ කැමති නැහැ. මොකද ඒකෙන් භාගයක් ඉන්නේ රැකියා විරහිත උපාධිධාරීන්. මෙන්න මේ ක්‍රමවේදය වෙනස් විය යුතු වෙනවා. විශේෂ ඒත් එක්කම මං හිතනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ හැටියට ශිෂ්‍ය ව්‍යාපාරයත් මේ ගැන සලකා බැලිය යුතු වෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ සමහර වෙලාවට රැකියා විරහිත උපාධිධාරීන් බිහි කරන තැනක් බවට පත් වෙලා තියෙනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ. ඒක නැවත කල්පනා කරගත යුතු ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ කල්පනා කර යුතු වෙනවා. තමන් ඉල්ලීම් කරන ඉල්ලීම් වගේම මේ රටට ගැලපෙන උපායධාරීන් හැටියට එළියට යන්න අවශ්‍ය පාඨමාලා නිර්මාණය කරන්නේ කිරීම. ඒ අවශ්‍ය පාඨමාලා වෙනස් කරලා මේ රටේ අනාගතයට ගැලපෙන විදිහට පාඨමාලා සැකසීම ආදී කරනු ගැන මීට වඩා දැඩි කැපවීමක් දැඩි දැක්මකින් යුතුව මේ ගැන සාකච්ඡා කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ මේ රැකියා විරහිත උපායධාරීන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. මේ ප්‍රොඩක්ටිව් විදිහට රටට වැඩදායී විදිහට සේවය කළ හැකි උපායධාරීන් නෙමෙයි බිහි වෙන්නේ. මෙන්න මේක අපි මං හිතන්නේ සියලු දෙනාම එකතු වෙලා විසඳිය යුතු ප්‍රශ්නයක් වෙනවා. මේ අපේ රජයේ හැටියට මං හිතන්නේ වැඩි වගකීමක් තියෙනවා මේ ගැන. කොහොමද මේ ඉදිරි අවුරුදු 3-4 කාලය තුල මේ ගැන සැලසුම් හදලා මේ උපාධිධාරීන් රැකියා විරහිත ගණයට නොයවා ඉතාමත් ප්‍රොඩක්ටිව් විදිහට රටේ අනාගතය ගැන දැක්මක් තියෙන රටේ නිෂ්පාදනකාරී දායක විය හැකි උපාධිධාරීන් විදිහට හඳුනාගෙන එළියට දාන්නේ කොහොමද කියන එක. එතකොට මේ කාර්යයේදී අපි දැක්කා සමහර උපක්‍රම ලෝකයේ විවිධ රටවල්වල ක්‍රියාත්මක කරලා තියෙනවා. එකක් තමයි ශාස්ත්‍ර පීඨේ පැත්තෙන් තමයි මේ ප්‍රධානම ගැටලු වෙන්නේ. ශාස්ත්‍ර පීඨෙන් බිහිවෙන උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ අපහසුතාවය. දැන් මේ උතුරු නැගෙනහිර දැන් අපි පසුගිය දවස්වල අධ්‍යාපනය
ගරුමන්තුමා තව විනාඩියක කාලයක් තියෙනවා.
කාරක සභාවෙත් අපි කතා කරා උතුරු නැගෙනහිර සහ සමහර පාසල්වල විද්‍යාගන්ත ගුරුවරුන්ගේ ලොකු හිගයක් තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය විද්‍යාගන්ත උපාධිධාරීන් නැහැ ඒ සඳහා රැකියා ලබා දීමට. නමුත් ශාස්ත්‍ර පීඨයේ උපාධිධාරීන් ඉන්නවා රැකියා ලබා දී හැකි තත්ත්වයයි නෙමෙයි ඉන්නේ. මෙන්න මේ ක්‍රමවේදය වළක්වා ගන්න කොහොමද? එකක් තමයි ලෝකයේ අනුගමනය කරන ක්‍රමවේදයන්. මේ සමහර උපාධිය සඳහා උදාහරණ ශාස්ත්‍ර පීඨයේ උපාධිය සඳහා ග්‍රැජුවේට් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක උපාධියෙන් පස්සේ මාස 3-4ක විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. ඒ තමන්ට ලබාගත නොහැකි වූ සොෆ්ට් ස්කිල්ස් හරි අවශ්‍ය ස්කිල්ස් ටික ලබාගෙන ඒ රැකියාවට පුරුදු වෙන ආකාරයේ පිරිසක් බවට පත් කරන්න. මේක පටන් ගත්ත මට මතකයි 1997 කොළඹ විශ්වවිද්‍යාලයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ ග්‍රැජුවේට් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ආචාර්ය අජිත් මදුරප්පෙරුම් මහත්මයාගේ මූලිකත්වයෙන්. ඒකෙන් පස්සේ තමයි ලංකාවේ IT ක්ෂේත්‍රයට වැඩියෙන්ම උපායධාරීන් බිහි වුණේ විශේෂයෙන් ශාස්ත්‍ර පීඨයේ විද්‍යාපීඨය ආදී පීඨවලින්. පරිගණක විද්‍යාව හදාරමු නැති අයට පරිගණක විද්‍යාව උගන්වලා ඒ අවශ්‍යතාවයට ලබා දුන්නා. මේ ආදී වශයෙන් මේ
ගරුමන්තුමා අවසන් කරන්න
උපක්‍රම යොදලා අවශ්‍ය අමතර දැනුම ලබා දීලා හරි මේ ප්‍රශ්නේ ඉක්මනින්ම විසඳිය යුතුයි කියලා මම මේ සභාවට යෝජනා කරනවා.
නන්ද්‍රි ගෞරව බිමල් රත්නායක 5 නිමඩංගල ගන්නවා.
10 minutes.
5.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම කෝඩිසරන් මැතිතුමා ඉදිරිපත් කරන ලද කල්තබන අවස්ථාව යෝජනාව අනුමත කරමින් කරුණු කීපයක් ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන්න කැමැතියි. ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා මේ උතුරු පළාතේත් නැගෙනහිර පළාතේත් සුවිශාල යුද්ධයක් 30 අවුරුද්දක් තිස්සේ පැවතුණා. එම නිසා ඒ ප්‍රදේශවල දරුදරියන්ට මේ අද උපවාසයේ ඉන්න හැම කෙනාම ඒ යුද්ධය තුළ පාසල් ගියපු අය. යුද්ධය තුළ ඔවුන්ට නැති වුණේ සාමකාමී වටපිටාව ඥාති හිතවතුන් පමණක් නෙමෙයි, ඒ ප්‍රදේශවලට කිසිම කර්මාන්ත ශාලාවක් ආවේ නැහැ. ඒ නිසා දැන් ලංකාවේ පොදු උපාදාන රැකියා ලබා දීම රජයේ වගකීමක්. නමුත් උතුරු නැගෙනහිර ගත්තොත් ඔවුන්ට රජය ඇරෙන්න වෙන කිසිදු ආර්ථික ක්‍රියාවලියක් නැහැ. නැගෙනහිර පළාතේ තංගොයි සංචාර කෝටල් කීපයක් තියෙනවා. නමුත් ඒවයි උපාධාරින් ගන්නෙ නැහැ. දැන් උතුරු පළාත ගත්තොත් යුද්ධෙන් පස්සේ කර්මාන්ත ශාලා 3යි ආරම්භ කළා තියෙන්නේ. 3ම ඇඟලුම් කර්මාන්ත ශාලා. අවුරුදු 8ක් වෙනවා ඇත්තමයි. එතකොට මේ ළමයි කොහෙද යන්නේ? ඒගොල්ලන්ට ආණ්ඩුව රැකියා දෙන්නේ නැතිනම් ඒගොල්ලන්ට යන්න වෙන තැනක් නැහැ. ඒ වගේම ඔබතුමා දන්නවා දැන් ඩයස්පෝරා කිව්වට වන්නේ ගොඩක් අයට ඩයස්පෝරා සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා අද මේ දවස් 29ක් උපවාස කරගෙන කරන්න කලිනුත් උද්ඝෝෂණ ගොඩක් මේ අය කළා. තේනසා අනි එනිසා අපි ඔබතුමාට බල ඉතාම බල වගකීමෙන් ඉල්ලා සිටිනවා බල බල කිරීමකින් ඉල්ලා සිටිනවා පොදුවේ ප්‍රශ්න උපාදාදීගේ විරහිත බව රැකියාව විරහිත බව උත්තර දෙන ගමන්ම ඊට විශේෂ කොට සලකලා උතුරු පළාතේ නැගෙන පළාතේ දෙමළ සිංහල මුස්ලිම් උපාදාරින්ට අවස්ථා වැඩිපුර දෙන්න ඕනේ ඒ මාර්ගයෙන් තමයි ශ්‍රී ලංකාව වෙතට මේ දෙමළ මුස්ලිම් උතුරේ පළාතේ තුල ජීවත් වෙන දෙමළ තරුණ උපාදාරින් ලංකා ආණ්ඩුව පැත්තට හරව ගන්නත් පුළුවන් වෙන්නේ ලංකාවේ පක්ෂයක් පැත්තට නෙමෙයි ලංකාව පැත්තට ඒක ඒක දේශපාලන වශයෙන් උත් කල්පනා කරන්න ඕන සංහිඳියා පැත්තට උත් කල්පනා කරන්න ඕන අනිත් එක තමයි ඔබතුමා දන්නවා පුරප්පාඩු අතිවිශාල වශයෙන් තිබෙනවා මම හිතන්නේ ඊටාම මේ 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 මොනවාද ඇජර්මන් මෝෂන් එකක් විතර ගත්තොත් මන්ත්‍රීතුමා ඊටාම හරිම පිළිවෙලකට අධ්‍යයනය කළ ඉදිරිපත් කළ තියෙන ඇජර්මන් මෝෂන් එක ඒක අගය කරන්න ඕන හැම කරුණාම පිළිවෙලට වාර්තා කළා තිබෙනවා ඔබතුමා දන්නවා යාපනයේ දූපත් ප්‍රදේශවල තිබෙන ගුරුහිගය ගත්තත් දූපත් ප්‍රදේශවල තිබෙන ඔය මොනවාද තියෙනවනේ දූපත් ආසන ගණනාවක් යාපනයේ දිස්ත්‍රික්කේ සුවිශාල හිගයක් තියෙනවා සෑම රාජ සේවයේ මොකද කවුරුත් යන්නේ නැහැ පැත්තට ඒ නිසා කරු අමතුමනි අපේ පොත්මා ඉල්ලා සිටි දේ තමයි ආණ්ඩුවක් වශයෙන් ජිනීවා ගිහිල්ලා සංහිඳියාව කතා කරාට ජනතාවට තුල සංහිඳියාව ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ ජනතාව තුල සංහිඳියාව හැදෙන්නේ ඔවුන් ඔවුන්ගේ ආර්ථික සමාජීය අවස්ථා ඉටු කිරීමට රජයක් දරන උත්සාහයෙන් පමණයි ඒ නිසා මේ තරුණ උගත් අය මෙයාගේ ඊළඟ කලින් පරම්පරාව තමයි බෙදුම්වාදී යුද්ධකට අහු වුණේ ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා සිටිනවා අනිවාර්ය වශයෙන්ම මෙයාට රැකියා අවස්ථා ලබා දීමට ඔබතුමා පෞද්ගලික උනන්දුවක් දක්වලා කටයුතු කරන්න කියලා. අනිත් කරුණ තමයි නැතුව ජිනීවා ගිහිල්ලා කියන දේවල් ප්‍රායෝගික වෙන්නේ නැහැ. අනිත් එක තමයි අවුරුදු 55න් විශ්‍රාම යන කාලේ තමයි 35 සීමාව තිබුණේ රාජ්‍ය සේවයේ මගේ දැනීම හැටියට. දැන් ඒක 60ට ගිහිල්ලා තියෙනවා. සමහර දැන් සේවාවන් 65 දක්වත් යමින් තිබෙනවා. රාජ්‍ය සේවය නෙමෙයි. ඒ හා සමාන දේවල්. සමහර ඔබතුමා ඉල්ලා සිටිනවා ඒ 45 සීමාව මීට කලිනුත් අනුමත වෙච්ච දෙයක් 2004 සන්නා රජ වේලාවේ උපාදානට පත් වීමදීදී 45 සීමාවට ගියා ඒ නිසා ඒක ඒක ඒ අනුව කටයුතු කරන්න කියලා 45 සීමාවට ගේන්න කියලා ඒක මම ඔබතුමාට කියන්න කැමතියි දැන් තව උතුරු පළාතේ සමෘද්ධි නිලධාරී පත්වීම මම දන්නා මේ සියල්ලම උපාදාරී පත්වීම නොවෙන්න පුළුවන් නමුත් සුවිශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙන කෘෂි කර්ම උපදේශකයන් සුවිශාල ප්‍රාණපාඩු ප්‍රාණ තියෙන උතුරු පළාත ගත්තොත් කෘෂිකර්මාන්තේ පමණයි තියෙන වන්නිය ගත්තොත් සම්පූර්ණ කෘෂිකර්මාන්තේ මඩකලපො දිස්ත්‍රික්කයේ ගත්තොත් මන්ත්‍රීතුමායින දිස්ත්‍රික් ගත්තත් කෘෂිකර්මාන්තේ තියෙන ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා සිටින්නේ මේ පැති ටික හඳුනගෙන ඔබතුමාට පුළුවන් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වශයෙන් ජනාධිපතිවරට අගමැතිවරට මේක වෙනම හේතු ගන්න සංහිඳියාව හැදෙන්නේ මේවයි නැතුව වෙන වෙන කතාවලින් පමණක් නෙමෙයි ඒකම තමයි මම ඔබතුමාට කියන්න කැමතියි මේ වගේම මේ වෙලාවේ රජයේ ඇමතිවරයෙක් වශයෙන් මේ දුප්පත් සහ සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ගේ ප්‍රශ්නකට බලන තමුන්නාසලාගේ ආණ්ඩුවේ තියෙන ප්‍රතිචාර මොකක්ද කියලා.
දරු මන්තුමා විනාඩියක් කාලයක්
තියෙනවා. දැන් සයිටම් එකේ කට්ටිය ගැන තියෙන උනන්දු ඒක නීති විරෝධී සුදුසුකම් නැති නමුත් සල්ලි තිබෙන. බලවත් ධනවත් අයගේ ප්‍රශ්නයක් වෙනුවෙන් මුළු ආණ්ඩුවක් මේ මරාගෙන මැරෙන්න වැඩ කරනවා ඒක වෙනුවෙන්. කෝප්කාරක සභාවේ සයිටම් සාකච්ඡාවට උදේ 9ට එන ආණ්ඩු පක්ෂ මන්තිලා පුරෝල ඒක තුමලඟ අයිතිය විශාල උනන්දුවක් පෙන්නනවා දැන් මේ දරුවෝ දවස් 29ක් තෙමි තෙමි ආවේ පිචි පිචි උපවාස කරනවා මොන ඇමතිතුමාද ගිහිල්ලා ඇහුවේ ඒක එක කැබිනට් ඇමතිවරයෙක් නැද්ද ගිහිල්ලා අහන්න ඇයි ඔයගොල්ලෝ ඔහම ඉන්නේ කියලා
සුසුකම් මිලිම තියෙන
මේ උපාධිධාරි මේ රටේ දරුවෝ මේ දක්ෂතා මත ඉගෙනගෙන උපාධි ගත්ත ළමයි ඇයි ඔබතුමාලට ඒක මේ කල්පනා කරන්න හැඟීමක් නැත්තේ ඔබතුමාලා සංහිඳියාව හදන්නේ පොතේ විතරයි ඔබතුමාලා ඇත්ත පොළොවේ හදනව නම් කරන්න තියෙන්නේ ඒකයි. එතකොට තමයි උතුරේ ඉන්න දෙමළ ළමයින්ට හිතෙන්නේ නෑ ලංකාවේ ආණ්ඩුව UMP ද ශ්‍රී ලංකාවද JP ද නෙමෙයි ලංකාවේ ආණ්ඩුව අපි ගැන හිතනවා. අපි බොරු අන්තවාදී කණ්ඩායමකට ගොදුරු වෙන්න ඕනේ නෑ කියලා. ඒකම ඔබතුමා රාජ්‍ය පරිපාලන ඇමතිතුමා නිසා මම කියන්න කැමතියි මම මේ ළඟදී කිරිනොච්චි දිස්ත්‍රික්කයේ මුලංකාවිල් ප්‍රදේශයේ ජාතික මුලංකාවේ ජාතික පාසලේ උත්සවයකට ගියා කරු ඇමතිතුමනි මේ අපේ මොනවාද විමධ්‍ය කතාවෙන් මේ පාසලට පුංචි උදව්වක් කරා ඒ වෙලාවේ දුදහල්පතිතුමා මට දුන්නා මේ රිසිට් එකක් අස්සම් කරලා මගේ අපි බාර දුන්නු ඒ අපේ ජනතා මුදල් වලින් බාර දුන්නු බඩු ටික බාරගත්ත කර රිසිට් එකක් බාර දුන්නා මේ මුලංකාවේ කිල්නොච්චි දිස්ත්‍රික්කේ කෙලවරේක තියෙන දිස්ත්‍රික් මෙයා ඉස්කෝලයක් ගරු ඇමතිතුමනි මම ඔබතුමාට මේක ඊමේල් කරන්න මගේ ෆෝන් එකේ තියෙන්නේ නැත්නම් මම මේක පස්සේ ෆොටෝ කපලා ඔබතුමා හෙට දෙන්නම් මේක තියෙනවා පොදු 219 කියන ආකෘති පත්‍රය ගරු සභාපතිතුමනි මේක තියෙන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් විතරයි සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් විතරයි මම මේ මේක පැහැදිලිව මෙතන තියෙනවා ඉතින් මම කියන්නේ මේවැනි ඒතර ඒකේ තමයි මේ විදුහල්පතිතුමා අස්සම් කළා දෙන්නේ මොකද්ද මේ රටේ තත්ත්වය මේ රටේ අධ්‍යාපන ලේකම්ලා අධ්‍යක්ෂකලා ආණ්ඩුවේ අමතිවරු ගෞරවුත් ලේකම් කොච්චරලා ඉන්නවද
ගර්මන්තමාව
කරුණා කළා මේක වෙනස් කරන්න මට එක එක මට ඒක තේරෙන්නේ නැහැ අමතුම මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ වෙන්නේ නැති පොදු 219 කියලා තියෙන්නේ මම ඔබතුමාට මේක එවන්න මම ඔබතුමා රජයේ අමතිවරයෙක් වශයෙන් තමයි මම මේක කිව්වේ අධ්‍යාපන වෙන්නේ නැති සමහරට මේ මේක ප්‍රොඩක්ට් එක මම කියන්නේ මේ වගේ තහනම් කරන්න රාජ්‍ය මුද්‍රණාලය මුද්‍රණය කරන එක රාජ්‍ය මුද්‍රණාලය දන්නවනේ මේ තහනම් නෙමෙයි එතුමලා දන්නවනේ මේක වැරදි රාජ්‍ය ප්‍රතිපත්තියද කියලා අවසාන වශයෙන් මට තත්පර 10ක් දෙන්න ගරු මන්ත්‍රීතුමා ආශුමාර් සිංහ මහත්තුමා කිව්වා මේ ජොබ් නැත්තේ ශාස්ත්‍ර පීඨය කට්ටියද කියලා ගරු එකක් තමයි අපි ආණ්ඩුවෙන් ඉල්ලාසේ ඉන්නවා ළමයි කැමති ළමයි ගිහිලා තියෙන්නේ ආණ්ඩුව ඇරලා තියෙන පීඨවලට ආණ්ඩුව ඇරලා තියෙන පීඨවලට අපි ආණ්ඩුවට කියන්නේ රජේ වැරනම් පුද්ගලික අංශවල රස්සා දෙන්නකෝ ඔබතුමාලා උතුරේ හදලත් නැහැ නැගෙනහිර හදලත් නැහැ දකුණේ හදලත් නැහැ හොඳ රස්සා ඒ නිසා ශාස්ත්‍ර පීඨ ප්‍රශ්නයක් කියන්න එපා ශාස්ත්‍ර පීඨ වලින් බිහි වෙච්ච අය තමයි ලෝකේ පාලනය කරන්නේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මොනවද ඉංජිනේරින් ඩිග්‍රියක් තියෙනක නැද්ද බරක් ඔබාමා ඉංජිනේරින් ඩිග්‍රියක් තියෙනක නැද්ද Pepsi Cola CEO engineering degree එකක් තියෙන එකද? එක්කෙනෙක්ද? Management degree එකක්වත් නැහැ. ඒ නිසා degree හැල්ලු කරන්න එපා. උපාධි හැල්ලු කරන්න මම ශාස්ත්‍ර පීඨක කෙනෙක් නෙමෙයි. මේ නිකන් ළමයින්ට වෙන වෙන මේ මේ විවේචන හදන්න නැතුව කිසිම කෙනෙක් කිසිම විශේෂක උගතෙක් සම්පූර්ණ උගතෙක් නේද? ආශුමාර්සික මැතිතුමා මහාචාර්යලා තියෙන්නේ රටටම නෙමෙයි එක විශේෂකටනේ. එක විශේෂකට. එක විශේෂකට. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ තර්කනේ දෙනවා වෙන අදහසක් මේ නිකන් ඕන් නැති දේවල් ඉගෙනගෙන උපාධි අරගෙන මල කරද so please don't disturb me ගරු සභාපතිතුමනි මට
මන්තුම අවසන් කරන්න විනාඩි දෙකකට වැඩි කාලයක් අරන් ඉන්නේ
ඒ නිසා කරුණා කරලා මෙතන තියෙන ප්‍රශ්නේ ශාස්ත්‍ර පීඨද විද්‍යා පීඨද නෙමෙයි
ගරු මන්තුම මන් දෙන්න
හරි ඔබතුමා සයිටම් එකට දක්වන උනන්දුවෙන් දශමයක්වත් මේ රැකියාවේ උපාධිධාරි වෙන දක්වන්න කිලා
ගරු මන්තුම අවසන් කරන්න ගරු අසුමාර සිංහ මන්තුම
ඒ පැහැදිලිවම ගරු මන්ත්‍රීතුමා මම පැහැදිලිවම කිය මේ පීඨවල එක එක උදාහරණයකට ගත්තේ මම ශාස්ත්‍ර පීඨයේ තියෙන මේ පීඨවල පාඨමාලා වෙනස් විය යුතුයි කියන එක මම කිව්වේ මම කිසිම වෙලාවක ශාස්ත්‍ර පීඨේ විවේචනය කරේ නැහැ ඔබතුමා වැරදි අර්ථකථනයක් දෙන්නේ මේ සියලුම පාඨමාලා වෙනස් වෙලා රටට ගැළපෙන විදිහට පාඨමාලා හැදිය යුතුයි අපි අධ්‍යයනය කරොත් වැඩිපුර
වල්සායිදාරින්
ශාස්ත්‍ර පීඨෙන් බිහි වෙච්ච අය රැකියාව විරහිත උපායදාරින් ඒක තමයි මේ අපි කියන්නේ
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ගරු චන්දිම
ගමගේ මන්ත්‍රීතුමනි ගරු කෝඩිෂන් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාස් දැක්වුණ අවස්ථා ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම සංවේදී කරුණක් උතුරු වගේම උතුරු මතත් ගුරුන්ගේ බරපතල තිබෙනවා ඒ වගේම උතුරු වගේම උතුරු මතටත් පෞගිය කාලේ ගුරුවරුන් බඳවා ගැනීම කරා මට මතක විදිහට ගුරුවරු උපාධිධාරීන් 300කට අධික පිරිසක් බඳව ගත්තා 800ක් විතර මං හිතන්නේ අපිට හැකියාව ලැබෙනවා සංවර්ධන බල බඳව ගන්න මම ඇමතිතුමාගෙන් එතුමා මට උත්තර දුන්නේ එතුමාගේ කතාවේදී කියයි 500කට විතර ප්‍රමාණයක් මේනෝ බඳවගෙන තියෙන පෞගිය අවුරුද්දකට අපි ආණ්ඩුව ගන්නකොට මේ උතුර සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් දැඩි සේවක ලැබිච්ච ප්‍රදේශින්ද අපි කවදාවත් අමතක කළා නැහැ අමතක කරන්නේ නැහැ හේතුව තමයි ඒ ප්‍රදේශවල තියෙන තත්ත්වය ගැන හොඳ අවබෝධයක් මේ රජයට තියෙනවා. අපිට වෙලා තියෙන එකපාරට මේක වෙනස් කරන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. දැන් මෙතනදී පාර්ශ්ව දෙකේ අපේ මන්ත්‍රීවරු කතා කරනකොට අධ්‍යාපන සුසුකම් ගැන කතා කරා. පැහැදිලිවම කියන්න ඕනේ WWCWW ගණංගර මැතිතුමාගේ ජාතික පාසල් නැහැ එහෙම නැත්නම් මධ්‍යම මහාවිද්‍යාල ක්‍රමයේ තිබුණ නැත්නම් අද ඔය ගම්බාද ගම්බද දුෂ්කර පළාත්වල කිසිම උගතෙක් නැහැ. ඇත්තටම විවෘත කරලා තියෙන පීඨවලට තමයි දරුවෝ යන්නේ. හැබැයි CWP කණ්ණංගර මැතිතුමා අඩුම ගානේ මේ මධ්‍යම විද්‍යාලයට හැදුවේ නැත්නම් ඔය පළාත්වල එක දරුවෙක්වත් විශ්වවිද්‍යාලයට එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක නිසා අවුරුදු 20 ගානක ආණ්ඩුවක් තිබුණාට යුද්ධයක් කරා කියලා කිව්වට යුද්ධ දිනුවා කියලා කිව්වට අධ්‍යාපනය ගොඩනගන්න හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මෙතනදී සයිටම් එක ගැන කතා වුණා. සයිටම් එකේදී සිද්ධිය තියෙන්නේ අධික අභියාචන අධිකාරියන් ලබලා තිබු තීන්දුවක් තියෙන නිසා. ඒ නිසා ඒක ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම වුණත් මෙතනදී අපේ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ බඳවා ගැනීම වයස් සීමාව සංශෝධනය විය යුතුයි කියන ඒ මමත් ඒ කරුණ දකිනවා. ඒ වගේම මෙතනදී අපි උතුරු මැද පළාතට පළාත් සභාවට පෞගේ කාලයේ උසස් පෙළ සමත් දරුවන් බඳව ගන්න උත්සාහ කරා 3-2 ශ්‍රේණියේ ගුරුවරු විදියට. ඒකට තාම අනුමැතිය ලැබිලා නැහැ. මම හිතන උතුරු පළාතට ඒ අවස්ථාව සැලසිය යුතුයි. ඊට ඉස්සෙල්ලා මේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම බොහෝ දුරට සිද්ධ කරන්නේ පළාත් සභාවේ. මම ඒක ඉස්සෙල්ලා කිව්වේ පෞගේ අවුරුද්දට උතුරු මැද පළාත් සභාවට හැකි වුණා 1000කට විතර බඳව ගන්න රාජ්‍ය සේවයට පළාත් සභාවට. ඉතින් මම දන්නේ නැහැ උතුරු පළාත් සභාව අයියෙම කරන්නේ නැත්තේ කියලා. ඒ ගැන සොයා බල යුතු කරුණක් වශයෙන් මම දකිනවා. ඒ වගේම සම්මුඛ සභා පරීක්ෂණ වලින් විතරක් නම් බඳව ගැනීම කරන්න බැරි වෙයි. රටේ එහෙම තත්ත්වයක් තාම නැහැ. සාමාන්‍ය තන විභාගයක් තියලා තමයි බඳව ගැනීම කරන්නේ. බඳව ගන්නව තන විභාගෙ තිබුණාම උපාධිධාරීන් සමත් වෙනවා වගේම අසමත් වෙනවා. ඒ සුදුසුකම් මත තමයි රැකියා වලට බඳව ගැනීම සිද්ධ කරන්න වෙන්නේ. එහෙම නැතුව සිද්ධ කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම උතුරු නැගෙනහිර උතුරු පළාතේ රැකියා පස්සේ ගැන කිව්වා. කුෂිකර්මාන්තය රැකියා පස්සේ විසුමක් නෙමෙයි. ඉදිරියේදී ජනගහනය වැඩි
වීමත්
ගොවිවීම් ලබා දීම ගැටලුවක් වෙනවා. ඒකින්ද GSP ලැබුණත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා උතුරු පළාතෙත් කර්මාන්ත ශාලාව මීට වැඩි පටන් ගන්න හැකියාව ලැබෙයි කියලා. ඒ අනුව පුද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීම සිද්ධ කරන්න හැකිවේ කියලා විශ්වාස කරනවා. ඒ වගේම 110 රැකියා උත්පාදනය කිරීම සහ විශ්‍රාම වැඩි වෙනුවට දායක විශ්‍රාම වැඩි බරමුදල නිර්මාණය වීමත් එක්ක අපි විශ්වාස කරනවා පුද්ගලිකාංශයට නැඹුරු පිස වැඩි වෙයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන කරුණ තමයි බඳ උපාධිධාරීන්ගේ රැකියා ලබා දීම තුළ උපාධිධාරීන් බිහි වෙන්නේ මොන ශ්‍රේෂ්ඨ ඉලක්ක කරගෙනද. ඒ රටේ රැකී අවශ්‍යතාවට ගැළපෙන පරිදි පාඨමාල හැදෙනවද? මේක තමයි තියෙන ගැටලුව. ඉතින් දැන් උසස් අධ්‍යාපනය ඉදිරියට නවීකරණය කළ යුතු තියෙනවා. ඒ නවීකරණය කිරීමේදී අනාගතයේදී මේ රටේ අවශ්‍යතාවය අනුව උපාධිය සැකසීම සහ ඒ අවශ්‍යතාවය අනුව රැකියා නිර්මාණය කිරීම සිදු කළ යුතු කරුණක් වගේම අභියෝගයක් වශයෙන් තියෙනවා. ඉදිරියේදී ඒ අභියෝගයට
මුහුණ දෙන්න
ජයපාලන රජය සූදානම් බව ප්‍රකාශ කරන මන්නේ නොයිස්ති.
Thank you, Honorable Ali Sir Maulan.
Thank you, Chair. Bismillah ar-Rahman ar-Rahim. I too wish to place my view with regard to the motion, adjournment motion, submitted by Honorable Kavindran Kodiswaran MP of developing a proper methodology to provide employment to graduates. We as citizens of Sri Lanka should be proud that the concept of free education brought by late CWW Kannangara, followed by free meals, free textbooks, and free school uniforms by the successive governments with the good intention of granting not only equal opportunities to the children of poor homes and the rural areas to further their studies to come up in life, but to identify the intellectual from village and poor homes who are unable to exhibit their talents due to financial strain to obtain education through payments and non-availability of well-equipped school in rural areas. I'm happy to state on the floor of the House that under the 5-point plan of our Prime Minister, school education of 13 years will be made mandatory, making compulsory free education up to 13 years period. All the area done identify intelligent students from rural and poor homes and get opportunities and facilities for higher education to become the expert in different fields in this country. After establishing schools with GC advanced level classes, with provisions of qualified teachers in village and rural areas, the poor intelligent students enter the universities in Sri Lanka for graduation in various fields of study. Like the provisions of free education, there should be some methodology to provide employment to the passed out graduates suited to their field of study, either in government or private sector, without having any barrier or stagnation. Otherwise, we could only see such graduates forming unemployed graduate association and lodging their protest by way of satyagraha on the roads demanding for employment. Their request and protest are an acceptable one. They spend 3 to 4 years in universities with the financial support of their parents. All cannot afford to spend on their children due to poverty, but with the high hope of the future of the children, who will be recognized figure in the society. They mortgage their only house and properties or obtain loans and spend on their children. If their children cannot find a job immediately after graduating, how could they redeem their only property or settle their financial commitments? These are the young adults who pass out with great expectation of contributing their talents, knowledge, and skills towards the development of motherland, as well to become leaders in various fields. Unfortunately, when they face such disappointments by their shattering hopes and dreams, which will lead to youth unrest. Chair, Honorable Chair, I'm not blaming unemployed graduates who are performing satyagraha or fast unto death. Unfortunately, this has become the culture of the day. There are protests, strikes, or fast unto death for everything. Representatives of the government meet them, give some sort of assurance, and sort out the problems. Thus, it has infiltrated in the minds of everybody in the country that they could achieve something if they go on strike or protest, march, or fast unto death. The government has to be blamed for encouraging such action. If the respective ministers or secretary of the ministers or heads of department identify these shortcomings or lapses and resolve it at the correct time, such an unacceptable, undesirable, and unwanted activities will be avoided or minimized. Honorable Chair, further in this context, I wish to table a memorandum submitted by the Unemployed Graduates Association from the Batticolo district, who are staging their protests fast unto death for the last 29 days,
you have another one
where
more
they
minute.
Have made some reasonable and unacceptable suggestion as such as, I'm finishing with this. Number one, due to the delay in granting their appointments to extend the upper age limit for application to be 45 years of age. Number two, appointments should be given considering the years of graduation. Number three, appointments given of quota basis should be stopped. Number four, vacancies for teachers in the Eastern Province should be filled in accordance with the circular number 12016 issued by the Ministry of Education and the approval of the Department of Management Service of Treasury. Number five, special consideration should be given to alternatively able or disabled applicants. As such, I kindly request the House to take these matters into consideration. The suggestion presented by we all is an immediate solution to minimize the number of unemployed graduates. But as our Prime Minister suggested in this 5-point plan to be implemented within 60 months, though nearly 25 months have gone by under the developing education, 18 international level technical colleges accommodating 1,000 students in each technical college, annually setting up internet-based job market in each and every university where every student will be able to submit an application containing their details. qualification and preferred job opportunities, they will be made eligible for these programs 1 year prior to their final year, which will help the students to obtain the job opportunity immediately of his passing out. This will be lead to give a permanent solution where there will not be unemployed graduates if this implemented fully. Thank you.
Thank you.